Honorable Chaturanga Bishinga, you have 10 minutes.
Bhumasuti Karuniya Chakadanakatumani Atrama Ada Matrukava Visheshem Vinime Sambanding Mahabankuing Idripatka Lati Regulasia Maker Visheshem Sate Arthika Samasta Arthika Tate Filiban Sakacha Karamin Tamai Apimekarne Katakaragati Utuin Visheshem Apidanava වර්තමාන ආණ්ඩුව පහුගිය අවුරුදු එකහමාර ඇතුළත රටේ ආර්ථිකයේ ආකාර කීපයකින්ම ශක්තිමත් කරලා තියෙනවා. මොකද අපි ආර්ථිකයක් කියලා ගත්තම අපිට විදේශ ශේත්‍රය තියෙනවා. ඒ කියන්නේ මේ ආනයන අපනයන සහ ඩොලර් සම්බන්ධ ශේත්‍රය. විදේශ විනිමය සම්බන්ධ ශේත්‍රය. ඊළඟට අපිට දේශීය ආර්ථිකය තියෙනවා. දේශීය ආර්ථිකයේ විශේෂයෙන්ම අයවැය කළමනාකරණය කර ගැනීම, රජයේ ආදායම සහ වියදම කළමනාකරණය කර ගැනීම කියන ආර්ථික කටයුතු තියෙනවා. ඊළඟ මූල්‍ය ශේත්‍රයේ ශක්තිමත්භාවය අපි තේරුම් ගන්න, එහෙම නැත්නම් ඒකේ තියෙන ස්ථාවරත්වය තේරුම් කරගන්නේ පොලි අනුපාත, එහෙම නැත්නම් උද්දමනය, ඒ වගේ කාරණාවලින්. ඒතකොට මෙන්න මේ ක්‍රියාවලිය සමස්යක් විදිහට අපේ රටේ දැන් ඉතාමත් ශක්තිමත්ම ක්‍රියාත්මක වෙනවා. මහා බැංකුව පනත යටතේ ස්වාධීන ආයතනයක් විදිහට ඒ ඔවුන්ගේ කාර්යභාරය ඉෂ්ට කරනවා. ඒ වගේම භාණ්ඩාගාරය ඉතාමත් ශක්තිමත්ව තමන්ගේ මූල්‍ය පද්ධතිය නැත්තම් තමන්ගේ ආදායම් වියදම් කළමනාකරණය කරගැනීමෙන් ශක්තිමත් ආර්ථික වර්ෂයක් 2025 අපි නිර්මාණය කරගත්තා. මේක කාටවත් ඩිනයි කරන්න බෑ. මොකද මෙතන මේ ආර්ථිකය ගැන ගොඩාක් නිකන් බය හිතෙන කතා පවත්වන ආර්ථිකය ගැන උපදෙස් දෙන අය දන්නවා. මේ ඉතිහාසයේ ලංකාවේ 1970 ඉඳලා ගත්තත් ශක්තිමත්ම ආර්ථික නිර්ණායක බිහි වුණේ 2025 වර්ෂයේ. මොකද අපි දන්නවා ලංකාවේ ආණ්ඩුවේ ආදායමෙන් වැඩි කොටසක් අපිට යනවා ණය පොලී ගෙවන්න. ඒ ණය පොලී ගෙවන්න යන්න හේතුව තමයි කාලාන්තරයක් තිස්සේ මේ අපේ ප්‍රාථමික ගිණුමේ නැත්තම් අයවැය ප්‍රාථමික ගිණුමේ හිඟ ශේෂයක් පවත්වාගෙන යාම. ඒ කියන්නේ අපේ ආදායමට වැඩිය වියදම වැඩි නිසා අකණ්ඩව ණය ගන්න සිද්ධ වුණා. ඒ ණය ගන්න සිද්ධ වීම තුලින් ඇතිවෙච්ච ඒ පොලී ගෙවීම තුල රටේ ජනතාවට සුබ සාධනය සපයන්න, රටේ සංවර්ධනයට ආයෝජනය කරන්න තිබ්බ ධනය විශේෂයෙන්ම අද වෙනකොට ට්‍රිලියන 2.5ක් විතර යන්නේ මේ ණය පොලී ගෙවල්. ඉතින් ඒ ක්‍රියාවලිය අඩු කරලා ඒකෙන් සෑහෙන ප්‍රමාණයක් අපිට අපේ ආදායමෙම පියව ගන්න පුළුවන් තත්ත්වයක් ඇතිවීමම රටේ ආර්ථිකය හොඳ දිශානතියකට යනවා කියන විශ්වාසය දැන් ගොඩනැගිලා අවසන්. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ තමයි අපි විදේශ පැත්තෙන් ගත්තොත් එහෙම අපිට අවශ්‍යතාවය තියෙන්නේ විදේශ ආදායම් ප්‍රමාණය අඛණ්ඩ වැඩි කර ගැනීම. ඒකට අවශ්‍ය කරන සංචාරක ව්‍යාපාරය, ප්‍රේෂණ, අපනයන කියන මේ සියල්ලම අකණ්ඩ වර්ධනය වෙන තත්ත්වයක් තමයි ලංකාවේ තිබුණේ. ඒ වගේම මේ අපනයන ප්‍රමුඛ ආර්ථිකයක් හදනකොට අපි හොඳටම දන්නවා ආර්ථිකය ප්‍රසාරණය වෙනකොට දේශීය නිෂ්පාදනය වැඩි වෙනකොට පුද්ගලයෝ ආයෝජනය කරනකොට ආනයන වලට තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා. මොකද ආනයන වලට තියෙන ඉල්ලුම වැඩි නොවි අපනයන ප්‍රමුඛ ආර්ථිකයක් හදන්න බෑ කියන එක සියලු දෙනාම දන්න කාරණයක්. දැන් මේ පහුගිය කාලයේදී අපිට ඇතිවෙච්ච තත්ත්වය තමයි අපි ඉතාමත් සාර්ථකව මේ නිර්ණායක සාර්ථකව මේ ආර්ථික කටයුතු කරගෙන යනකොට ඒ ආර්ථික කටයුතු වලට පරිබාහිරව අපිට විදේශ රටක නැත්තම් විදේශයේ සිද්ධ වෙච්ච යුද්ධ තත්ත්වයක් නිසා අපිට බාහිර කම්පනයක් ඇති වුණා. ඒ බාහිර කම්පනය ඇති වුණාට පස්සේ ඒ බාහිර කම්පනයේ ප්‍රතිඵල විදිහට තමයි අපිට මේ වෙනකොට අපේ ආනයන බිල, එහෙම නැත්නම් ආනයන සඳහා දරන්න වෙන පිරිවැය විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ ගිහිලා තියෙනවා. එතකොට අපේ ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා වෙනදර වඩා. ඒතර මේ ක්‍රියාවලිය ඇතුලේ පහුගිය මාස අපි එකහමාර ගත්තොත් අපේ මේ විනිමය ශේත්‍රයේ නැත්නම් විදේශ විනිමය ශේත්‍රයේ විචල්‍යතාවයක් ඇති වුණා. මේක తాවකාලික විචල්‍යතාවයක් කියලා මහ බැංකුව ඉතාමත් පැහැදිලි කරලා තියෙනවා. එතකොට ලංකාවේ විනිමය අනුපාතය දැන් කළමනාකරණය වෙන්නේ මීට කලින් ආණ්ඩුව වලින් කරවා විදියට නෙමෙයි. ඔබ දන්නවා මේ අපේ රට බංකොලොත් වෙන්න බලපාපු ප්‍රධානම හේතු වලින් එකක් තමයි රාජ්‍ය ආදායම අහිමි කර ගැනීම. ඒ වගේම දෙවෙනි විශේෂ කාරණය තමයි 210ට එහාට එක්ස්චේන්ජ් රේට් එක යන්න දෙන්නේ නැහැ කියලා බලහත්කාරයෙන් අල්ලගෙන ලංකාවේ තිබ්බ රිසර්ව්ස් ඔක්කොම පුච්චගත්තා. එහෙම නැත්තම් විනාශ කරගත්තා ඒ ආණ්ඩු. ඒ හරහා තමයි ඒ ආර්ථික අර්බුදය බිහි වුණේ. එහෙම නැත්තම් විනිමය අර්බුදය බිහි වුණේ. ඒතර ඒ වැරද්ද නැවත කරන්නේ නැහැ කියන නීතිමය ප්‍රතිපාදන යටතේ ඒ වැරද්ද නැවත කරන්නේ නැහැ කියන විනය යටතේ තමයි රට ඉස්සරහට යන්නේ. ඒක නිසා තමයි දැන් එකඟ වෙලා තියෙන්නේ ඉල්ලුම හා සැපයුම මත තමයි ලංකාවේ විනිමය අනුපාතය තීරණය වෙන්නේ. ඒතර ඉල්ලුම සහ සැපයුම මත විනිමය අනුපාතය තීරණය වෙනකොටත් මහ බැංකුවට වගකීමක් තියෙනවා. මේ ඉල්ලුම හා සැපයුම අතර යම්කිසි අවස්ථාවලක අනවශ්‍ය විචල්‍යතාවයක් ඇති වෙනවා නම් මැදිහත් වේ. ඒ අනවශ්‍ය විචල්‍යතාවයක් ඇති වෙනකොට විවිධාකාරයෙන් මහ බැංකුවට මේ වෙළඳපොළට මැදිහත් වෙන්න පුළුවන්. එහෙම නැතුව මීට කලින් කරා වගේ විනිමය එක තැනක හිර කරගෙන සමස්ත අපේ රිසර්ව්ස් නැති කර ගන්න ක්‍රමයක් නෙමෙයි. ඔවුන් කාලෙන් කාලට විවිධ තීරණ ගන්න. ඉතින් ඒ අතරේ අපිට පේනවා යම්කිසි කාලවල මහ බැංකුව වෙළඳපොළෙන් ඩොලර් මිලදී ගන්නවා, යම්කිසි කාලවල වෙළඳපොළට ඩොලර් ඇතුළත් කරනවා. එතකොට පහුගිය ටිකේදී මේ තිබ්බ ලෝකයේ තිබ්බ වෙනස්කමත් එක්ක සමපේක්ෂණ චේතනාවෙන් එහෙම නැත්නම් එක්ස්චේන්ජ් රේට් එකට ඉස්සරහට මොකද වෙන්නේ කියන අපේක්ෂාව මත ආනයනකරුවන් අපනයනකරුවන් සහ ඩොලර් පරිහරණය කරන්නන් ඩොලර් ගනුදෙනු කරන්නන් විවිධ තීරණ ගන්න පටන් ගත්තා. මෙන්න මේ තීරණ ගන්න පටන් ගැත්වීම ඇතුළතුන තමයි අපේ විනිමය විචලතාවයකට දක්වන්න පත් වුණේ. ඉතින් එතකොට ගත්ත එක තීරණයක් තමයි අද මේ අවස්ථාවේදී මම හිතන්නේ අපි මේ පාර්ලිමේන්තු සභාගත කරන්නේ. මේ ඔබ දන්නවා 2021 විනිමය අර්බුදයේ වෙලාවේ විවිධාකාර බාධා විවිධාකාර සීමා පණවල තමයි ඒක සමනය කරගන්න අවුරුදු ගාණක් අපිට ගියේ. එයින් එක ක්‍රියාමාර්ගයක් විදිහට තමයි තියෙන්නේ මේ අපනයනය කරන භාණ්ඩවල එන ඩොලර් ප්‍රමාණය යම්කිසි කාල සීමාවක් තුළ නැවතත් රුපියල් බවට පත් කළ යුතුයි කියන නීතිය. ඒ නිසා මේ තාවකාලික අවශ්‍යතාවයක් නිසා මෙන්න මේ රීතිය නැත්තම් මේ රෙගුලාසිය තමයි නැවතත් දැන් මහ බැංකුව විසින් ඉදිරිපත් කරන්නේ. මෙතන ඉතාමත් පැහැදිලි අවබෝධයක් හදාගන්න ඕනේ. මේකෙදි විශේෂයෙන්ම අපනයනකරුවන්ට හානියක් නොවන ආකාරයේ මේ ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ. මොකද අපනයනකරුවන්ගේ ගේන සියලුම සල්ලි ඊළඟ මාසේ 10 වෙනිදා වෙනකොට කන්වර්ට් කරනවා කියන නැත්නම් රුපියල් බවට පත් කළ යුතුයි කියන නියමය නෙමෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ අවශ්‍ය කරන කාරණා සියල්ල ඉෂ්ට කරගත්තට පස්සේ
හොනබල් චතුරංග බෙෂිංග you have 2 minutes left of your allocated time.
Thank you. අතිරික්ත මුදලක් තියෙනවා නම් ඒ අතිරික්ත මුදල තමයි ඔටෝමැටිකලි නැති වෙන්නේ. ඒතකොට විශේෂයෙන්ම ගත්තොත් එහෙම තමන්ගේ මේ ඊළඟ මාසේ තමන්ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන්න ගන්න, තමන්ට අවශ්‍ය කරන තමන්ට අවශ්‍ය කරන ඩොලර් වියදමක් කරගන්න, තමන්ට අවශ්‍ය කරන ලාභාංශයක් ගෙවා ගන්න, තමන්ට අවශ්‍ය කරන විදේශ සංචාරයක් යන්න, තමන්ගේ ආයතනයේ යම්කිසි ඩොලර් ණයක් තියෙනවා නම් ඒක පියවන්න. මේ සියලු දේවල් වලටම අයින් කරාට පස්සේ යම්කිසි ප්‍රමාණයක් ඉතිරි වෙන්න පුළුවන්. අන්නේ ඉතිරි වෙන ප්‍රමාණය තමයි ඍජුවම එහෙම නැත්නම් ඔටෝමැටිකලි බැංකු ශේත්‍රයේ මගින් රුපියල් බවට පත් කරගන්නේ. මෙන්න මේකෙන් මහ බැංකුව බලාපොරොත්තු වෙනවා ඩොලර් වෙළඳපොළ නැත්නම් ඩොලර් ඉල්ලුම් කරන අයට ඩොලර් ප්‍රමාණයක් ලබා ගන්න. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය හරහා මේ తాවකාලිකව ඇතිවෙච්ච විචල්‍යතාවයට විසඳුමක් විදියට තමයි මේ 2024 ඉවත් කරපු මේ අවශ්‍යතාවය නැවතත් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මහ බැංකුව සතුව මේ වගේ විවිධ ටූල්ස් තියෙනවා. ඉතින් ඒ එක් එක් ආයුධ අපි කියන්නේ ඒ උපක්‍රම මහ බැංකුව ස්වාධීන ආයතනයක් විදියට මේ විනිමය අනුපාතිකයේ විචල්‍යතාවය අවම කරගන්න භාවිතා කරා. ඒ වගේම තමයි අපි දන්නවා ඉන්ට්‍රස්ට් රේට් එක මීට කලින් මේ රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලේ වෙළඳපොළ පොලි අනුපාතිකය ඉතාමත් ඉහළ තත්ත්වයකට අරන් ගිහිල්ලා ආනයනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම ඉවත් කරා. ඒ වගේම ආනයනය කිරීමට තිබ්බ භාණ්ඩ 100 ගානක භාණ්ඩ ලංකාවට ගේන්න බෑ කියලා තහනම් පැවතුණා. අපි මේ අවස්ථාවේදී රජයක් විදියට කරන්නේ ආර්ථිකය අඛණ්ඩව තල්ලු කරන් යන ගමන් මේ එන විවිධ කම්පනවලට විචල්‍යතාවයන් වලට යම්කිසි ඇඩ්ජස්ට්මන්ට් කරමින් එහෙම නැත්නම් යම්කිසි වෙනස්කම් කරමින් මේ ආර්ථිකය අඛණ්ඩව ගලාගෙන යන්න දෙන්න. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි වර්තමාන රජයටත් මහ බැංකුවටත් හැකියාවක් ලැබිලා තියෙනවා මේ අර්බුදකාරී
වසර චතුරංගාභේෂින් යෝ ටයිම් ඉස් අප්
අර්බුදකාරී වසර ඇතුළෙත් මේ සියලුම ආනයන අපනයන කටයුතු සිද්ධ කරමින් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ කරමින් මේ ලෝකයේ තිබ්බ අර්බුදයටත් මුහුණ දෙමින් අඛණ්ඩව අපනයන ශේත්‍රය වැඩි කරගන්න මේ මාසේ දැන් සංචාරක ශේත්‍රය නැවතත් පණ ගහලා 109ක 2025ට වඩා 109ක වර්ධනයක් වාර්තා කරලා තිනවා. ඉතින් රටක් විදිහට අපි ඉදිරියට යන්නේ මේ සියලු කාරණා සමස්තයක් විදිහට බලමින්. ඒ නිසා එක් එක් කාරණා ව්‍යුක්තව සාකච්ඡා කරනවට වඩා සාර්වාර්ථිකයේ තියෙන ප්‍රතිඵල පිළිබඳ බලන්නත් විශේෂයෙන්ම භාණ්ඩාගාරයේ මේ වෙනකොට ඉතාමත් ශක්තිමත් සිය ආදායම් එකතු කර ගැනීමෙන් යනවා. මේ ක්‍රියාවලිය සමස්තයක් විදිහට බලාගෙන රටක් විදිහට අපි ශක්තිමත් මුහුණ දෙමු කියන එකත් අපනයන කරුවන්ට විශේෂයෙන්ම ඔබලාට අවශ්‍ය කරන සහන සපයන්න ඔබලාට අවශ්‍ය කරන සහාය දෙන්න රජයේ බැඳී හිටිනවා. නමුත් මේ කෙටි කාලීන අවශ්‍යතාවයකට තමයි මේ දේ සිද්ධ කරන්න කියන අවබෝධය හදා ගන්න කියන ඉල්ලීම මම කරනවා. බොහොම ස්තුතියි.